රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය විනාඩි 5ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලසනේ ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ජේසි අලවත්වල මන්ත්‍රීතුමාට මගේ යෝජනාව ස්ථීර කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තවත් අජිත් කිහාන් මන්ත්‍රීතුමාත්, පත්මසිරි බණ්ඩාර මන්ත්‍රීතුමාත්, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමා අරුණ හේමචන්ද්‍ර මැතිතුමා, ඔබතුමන්ලා සිව් දෙනාටම මගේ ස්තුතිය මම පුද කරනවා. ඒකෙදි මම විශේෂයෙන් කියන්න ඕනේ අජිත් ගිහාන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මොකද පෞද්ගලික මන්ත්‍රී යෝජනා පමණක් නෙවෙයි වාචික ප්‍රශ්න අපි අහන ප්‍රශ්න පවා එන මේ ඕඩර් බුක් එකට එන ක්‍රමවේදයක්, න්‍යාය පත්‍රයට එන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ වසර 4 හෝ 5 කාලයේ ඇතුළතදී ඒ දාපු යෝජනා මේ පොතට ආවේ නැත්නම් ඊළඟ පත්වෙලා ආවොත් ඒ මන්ත්‍රීතුමාට හෝ තුමියට නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැතුව මගේ යෝජනාව ගත්තේ නෑ නෙවෙයි. බාර දීපු අනුපිළිවෙලට තමයි පොතට එන්නේ. ඒ අනුව තමයි ඒව සිද්ධ වෙන්නේ. ඔබතුමාත් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කරලා බලන්න. එතකොට කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අවබෝධය එයි. ඉතින් ඔබතුමාගේ නොදනුවත්භාවය පිළිබඳව මම කනගාටු වෙනවා. ඒ නිසා මම එතුමාට ඒක දැනුවත් කරන ගමන් විශේෂයෙන්ම පද්මසිරි බණ්ඩාර මැතිතුමාට මම බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. බොහොම ප්‍රශස්ත ඒ කාර්ය දිහා අර කුරහයි කිඹුල්ලු දකින්නේ නැතුව මේ සිද්ධියේ තියෙන වැදගත්කම පිළිබඳව කතා කරා. මන්ත්‍රීතුමා මම ඒකෙදි මමත් යෝජනා කරන්නේ රාජ්‍ය දායකත්වය සහ ශ්‍රමිකයාගේ දායකත්වය සහිතව ඒ කළ යුතුයි කියන එක. ඒ වගේම ඔබතුමා කිව්වා නව ආකෘති ගණනාවක් ලෝකේ පුරහ තියෙනවා කියලා. ඇත්තටම මේ සිද්ධියේදී මේ කාරණාවේදී මම හිතනවා නියෝජ්‍ය ඇමතිතුමා අපි මේ හැම තැන පැත්තක් ගැනම විශේෂ සැලකිල්ලක් අරගෙන රිසර්ච් කරලා හොඳම ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳව සැලකිල්ලට අරගෙන මෙම විශ්‍රාම වැටු ක්‍රමය සමාජ ආරක්ෂණ ක්‍රමයක් සහිතව ඉදිරිපත් කරගන්නට අපිට හැකියාවක් ලැබෙයි කියන එක මම හිතනවා. මම විශේෂයෙන්ම පද්මසිරි බණ්ඩාර මැතිතුමාට මගේ ස්තුතිය මම ප්‍රකාශ කරන්න ඕනේ. මොකද විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් එතුමාගේ තියෙන අදහස සහ එකඟත්වය පිළිබඳව. ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාගේ ප්‍රකාශයේදී පැහැදිලි කිරීමක් කරා බොහොම හරවත්ව ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවායි කියන එක මම ඒ ගැන සතුටු වෙනවා. මොකද මම කාලයක් බලාපොරොත්තු වෙච්ච දෙයක් කොතනින් හරි ඒක සිද්ධ වෙනවා නම් මම සතුටුයි. මොකද අපි කුහක වෙන්න වැඩක් නැහැ. කිකිලිද පිටරේද ඉස්සරේ ආවේ කියන එක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. අපේ හදවතේ තිබුණේ සිද්ධිය වෙන්න නම් කාට හරි යහපතක් වෙන්න නම් ඒක කවුරු කරත් අපිට ඒකට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මගේ එහෙම කුහකත්වයක් නැහැ. ඒ නිසා මම බොහොම සතුටු වෙනවා ඔබතුමන්ලා ඒකේ පිළිබඳව වැඩපිළිවෙළවල් සකස් කරගෙන යනවා නම්. ඒ වගේම කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඇත්තටම කිව්වොත් මේ යෝජනාව ගෙන එන්නට තීරණය කරන්නේ විදේශගතවන ශ්‍රමිකයා. අපි දන්නවා ලියාපදිංචි වෙලා ගියත් සමහර පිරිසක් ඉන්නවා ලියාපදිංචි නොවී යන පිරිසකුත් ඉන්නවා. අර ඔබතුමා කිව්වා වගේ තාත්තගෙන් පස්සේ එතනම පුතේකට යන්න පුළුවන්. ඔය නොයෙකුත් ආකාර විදිහට ගිහිල්ලා මැද පෙරදිග පමණක් නෙවෙයි ලෝකයේ පුරහාම රටවල්වල අපේ ශ්‍රමිකයන් ඉන්නවා. හැබැයි අපි දකිනවා බොහෝ දෙනා ගුවන් යානයට නගින වෙලේ ඉඳන් අනාරක්ෂිතයි. මොකද පවුලෙන් ගැලවිලා යෑම තුළ එයාට මානසික අනාරක්ෂිකතාවයක් තියෙනවා. ඒ වගේම එතන රැකියාව මොන විදිහේ රැකියාවක් වේවිද කියන එක තුළ යන පුද්ගලයාගේ අනාරක්ෂිතභාවයක් තියෙනවා. මොකද බොහෝ රැකියාවල් අනතුරුදායක සහිත රැකියාවල් වලත් අපේ අය ගිහින් යෙදෙනවා. ඒ නොකර බැරිකමට යනවා ඒවට. ඒ නිසා ඒ අවධානය රැගෙන තමයි අපේ රටේ මේ විදේශ ශ්‍රමිකයන් හැටියට අපේ තරුණ ප්‍රජාව කාන්තාවන් මේ සියලු දෙනාම යන්නේ. එනිසා මම හිතනවා ඔවුන් ලංකාවට පැමිණි පසුවත් නැවත වතාවක් අනාරක්ෂිත නොවිය යුතුයි. අපේ සද්භාවයේ තියෙන්න ඕනේ එතන. අන්න ඒ නිසා මම හිතනවා මේ මම මේ යෝජනා කරන විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ දායකත්වය සහ පුද්ගල දායක ශ්‍රමිකයාගේ දායකත්වයත් සහිතව තිරසාර විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලබා දීමට මම නැවත වතාවක් යෝජනා කරමින් විශේෂයෙන්ම විදේශගත වෙනකොට පුහුණු ශ්‍රමිකයන් අවසන් කරන්න පුළුවන් විදේශගත වෙනකොට විශේෂයෙන්ම අපි දකිනවා නුපුහුණු ශ්‍රමිකයන් ගිහම ඒ අය ඇත්තටම අර අනාරක්ෂිතභාවයේ වැඩි. අපි දන්නවා ලෝකයේ සමහර රටවල් තියෙනවා ඒවා ඒවට බ්‍රෑන්ඩ් වෙලා ඉන්නේ. උදාහරණයක් ගත්තොත් පිලිපීනයේ ගත්තොත් නර්සස්ලා. ඒ කියන්නේ හොඳ පුහුණු ශ්‍රමිකයෙක් තමයි යන්නේ. එතකොට අපේ රටත් අපි මොන රැකියාවට යතත් දැන් අපි දන්නවා කටාර් රාජ්‍යයට ගත්තොතින් එහෙම අපේ රටේ ක්වොන්ටිටි සර්වේස්ලට පුදුම ඉල්ලුමක් තියෙනවා. ඒ අය පුහුණු අය. ඒ වගේ මම කියනවා අපි පුළුවන් තරම් මේ උනන්දු කරන්න ඕනේ විශේෂයෙන්ම මේ මොකද්ද මේ පුහුණු ශ්‍රමිකයන් විදේශගත කරවන්නට. එතකොට ඒ අයට වැඩි වැටුප් ලැබෙනවා. නුපුහුණු ශ්‍රමිකයෙක් යනකොට ලැබෙන වැටුපට වඩා පුහුණු ශ්‍රමිකයෙක් යෑම තුළ ඒ අයගේ වැටුප වැඩි. දැන් අපේ නුපුහුණු ගෘහස්ත සේවිකාවක් හැටියට යන කෙනෙකුට වඩා පුහුණු සේවිකාවක් හැටියට යන කෙනෙක්ගේ වැටුප වැඩි. ඒ වැටුප වැඩිවීමේ වාසිය ඒ පුද්ගලයා ලබනවා වගේම රටක් හැටියට වක්‍රව අපිත් ලබනවා කියන එක මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ. එනිසා එවැනි මේ රට වෙනුවෙන් දායක වන අයව රැකීම රටේ පුරවැසියෝ හැටියට. ඇත්තරම අපිට පෙනුනේ නැතත් මේ විදේශගත ශ්‍රමිකයන් නිසා අපි රැකෙනවා. ඒ නිසා මම හිතනවා ඒ අපිව රකින අපේ ආර්ථිකය රකින මේ විදේශගත ශ්‍රමිකයන් රැක ගැනීම රටක් හැටියට රටේ සියලු පුරවැසියන්ගේ ඒ වගේම රජයක් හැටියට රජයේ සියලුම දෙනාගේ වගකීම හැටියට මම දකිනවා. ඒ නිසා මාගේ නාව යෝජනාව යථාර්ථයක් බවට පත් කර ස්ථිරසාර විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ සමාජ ආරක්ෂණ ක්‍රමයක් විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් ලබා දෙන්නට සකස් කරන්නට මේ පාර්ලිමේන්තුවට මේ අමාත්‍යංශයට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ එසේම වේවා කියලා මම යෝජනා කරනවා.
එතුමියගේ යෝජනාව සම්බන්ධයෙන් ගරු සභාව එකඟද?
හරි.